නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා කම්මන්තෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සුපුරුදු පරිදි ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ බ්‍රාහ්මණ සූත්‍රයෙන්. බ්‍රාහ්මණ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ මග්ග සංයුත්තේ, සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ. ඉතින් අපි බ්‍රාහ්මණ සූත්‍රය මූලික කරගෙන ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් කරුණු විස්තර කරමින්, ඒවැයින් ගන්න තියෙන ආදර්ශ උකහා ගනිමින්, ඒ වගේම ඒවැයින් අපේ භාවනාවට ගන්න තියෙන ගුරුහරුකම් අරගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යන ධර්ම සාකච්ඡාවක් විදිහට තමයි, ධර්ම දේශනා මාලාවක් විදිහට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. එතකොට අපි මේ වෙනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන මාර්ගාංග තුන ගැන සාකච්ඡා කරලා තිනවා සෑහෙන දුරකට. ඒ නිසා අද මම බලාපොරොත්තු වෙනවා සම්මා කම්මන්ත කියන මාර්ගාංගය ගැන ටිකක් තොරතුරු ගෙනහැර පාන්න. දැන් එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග තුන අපි ගන්නවා සීල ශික්ෂාවට තමයි අන්තර්ගත වෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුන සීල ශික්ෂාවට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට අපි මේ වෙනකොට සම්මා වාචා කියන ඒ සීල ශික්ෂාවේ මුල් අංගය ගැන සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා කම්මන්ත කියන ඒ සීල ශික්ෂාවේ දෙවැනි මාර්ගාංගය සම්බන්ධයෙන්. එතකොට සම්මා කම්මන්ත කියන එක ගැන අපි ටිකක් කතා කරන්න කලින් මම හිතනවා අපි මොකද්ද මේ මිච්ඡා කම්මන්ත කියන්නේ කියලා තැනගෙන තිබීම වැදගත් වෙනවා. එතකොට මිච්ඡා කම්මන්ත නැත්නම් වැරදි ක්‍රියාත්මක වීම, වැරදි ක්‍රියාවන් කියන්නේ මොනවද කියන එක ගැන භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා මහා චත්තාරීසික සූත්‍රයේදී. තෙතෙන්දී මිච්ඡා කම්මන්ත කියන එක හඳුන්ලා දෙන්නේ අපි කවුරුත් අහලා තියෙන දැනට මන් දන්න කාරණා තුනක් සම්බන්ධයි. එකක් තමයි පානාතිපාතය, එහෙම නැත්නම් සතුන් මැරීම, සත්ව ඝාතනය. ඊළඟට අදින්නාදානය, ඒ කියන්නේ නොදුන් දේ අර ගැනීම. ඊළඟට කාම මිත්‍යාචාරය, කාමයේ සුමිච්ඡාචාරා. එතකොට මෙන්න මේ අංග තුන තමයි විශේෂයෙන්ම මිච්ඡා කම්මන්ත කියන කොටසේ අර්ථයේදී බුදුරජාන් වහන්සේ මේ පෙන්ලා දෙන්නේ. අපි පොඩ්ඩක් මේ කරුණු හුඟ දෙනෙක් අහලා තියෙන නිසා මම කෙටියෙන් දේශනාවේ සම්පූර්ණත්වයේ පිණිස කෙටියෙන් විතරක් මතක් කරන්නම්. එතකොට පාණාතිපාතා කියලා කිව්වහම මේ බුදුරජාන් වහන්සේ මෙතනින් අදහස් කරන්නේ එතකොට පණ ඇති සතෙක් අපි ඒ බව දැනගෙන, ඒ පණ තියෙන බව දැනගෙන, ඒ මරණ චේතනාවෙන් ඊට පස්සේ යම්කිසි උපක්‍රමයක් පාවිච්චි කළා මරණයටපත් කිරීම. ඉතින් එතකොට මෙතෙන්දී කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ අපේ අතින් ඒ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්න. එකක් තමයි පණ ඇති සත්වෙක් ඉන්න ඕන. ඊට පස්සේ අපි දැනගන්නත් ඕනේ මේ සතාට පණ තියෙනවා කියලා. ඊට පස්සේ ඒ සතාව මරන්න අපිට ඒ මරණ චේතනාවක් පහළ වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒ සඳහා යම්කිසි උපක්‍රමයක් යොදන්නත් ඕනේ. ඒ උපක්‍රමය නිසා ඒ සතා මරණයටපත් වෙන්නත් ඕනේ. එතකොට මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ වුණා නම් ඒ කියන්නේ අපේ අතින් ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට මෙතෙන්දී අපිට තේරෙනවා මේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න නම් අපේ හිතේ සෑහෙන දූෂිත බවක්, ද්වේෂයක් පහළලා තියෙන්න ඕනේ. ඒක එකාතකින් බැලුවාම ද්වේෂ මූලිකව සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රාණඝාතයේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ කියනවා ලුද්දෝ ලෝහිතපාණි හතප්ප හේතෝ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණ භූතේසු. මේ ප්‍රාණීන් කෙරෙහි තියෙන එක්තරා අන්දමකින් බොහොම ක්‍රූර හැඟීමක්. ඒ වගේමයි ලේ වැකුණු අත් තමයි තියෙන්නේ. ඒ වගේමයි හිතේ තියෙන්නේ බොහොම රෞද්‍ර බවක්. ඒ වගේම කිසිම දෙයක් නැහැ. කිසිම දයාපන්න ස්වභාවයක්, දයාවක් හිතේ ගෑවිලා නැහැ. ඉතින් අන්නේ බඳු ස්වභාවයකින් තමයි මෙතකොට මේ සතෙක් මරන්නේ. එතකොට මේ සතා මරන්නේ මරද්දී ඇත්තටම මිනිස්සෙක් ඝාතනය කරොත් වෙනත් ටිකක් විශාල සතෙක් ඝාතනය කළොත් කුඩා සතෙක් ඝාතනය කළොත් ඒ වගේම ඒ තැනත්තාගේ සතාගේ යම්කිසි ගුණයක් තිබුණා නම් ඒක සම්බන්ධයෙන් මේ වගේ විවිධ කාරණාවන් තියෙනවා මේ ප්‍රාණඝාතය සම්බන්ධයෙන් අපිට සැලකිලිමත් වෙන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් Tamanට බොහෝම උපකාර කරපු කෙනෙක්ව අපි ඝාතනය කරනවා නම් එතන බොහොම බරපතල අකුසලයක් සිද්ධ වෙනවා. මේ පින්තුත් දන්නවා රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම නැත්නම් Tamanගේ අම්මා තාත්තා ඝාතනය කිරීම මේ වගේ Tamanට බොහෝම වැඩසලසන ඒ වගේම බොහොම ගුණයක් දරන යම්ස කෙනෙක්ව අපි හිතාමතා ඝාතනය කළොත් ඒකේ බොහොම බරපතල විපාක අපිට හම්බ වෙනවා. විඳින්න සිද්ධ වෙනවා. භුක්ති විඳින්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් අපාගත වෙලා ඒ කර්මයෙන් කර්මානුරූපව ඒක විපාකයේ ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි හිතමු ටිකක් බරපතල සතෙක්, විශාල සතෙක් ඝාතනය කරන එක ඒ තරම් ලේසි නැහැ. එතකොට අපිට විවිධ විදිහට මේ ගැන හිතන්න වෙනවා. ඉතේ නැවත නැවතත් ඒ අකුසල විතර්ක පහළ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒ සඳහා උපක්‍රම යොදන්න සිද්ධ වෙනවා. එතකොට කාලාන්තරයක් තිස්සේ අපේ හිත පැහි පැහි තමයි තියෙන්නේ. ඒ අපේ හිතේ මරණ චේතනාවක් ඒ කරන උපක්‍රමයේදීමක් ඒව ගැන හිතන්න හිතන්න තව තව කර්ම රැස් වෙනවා. ඒතකොට එක චේතනාවක් නෙමෙයි. එතන චේතනා මහා රාශියක් කරහා මේ ප්‍රාණඝාත අකුසලය බොහොම ප්‍රබල අකුසලයක් බවට පත් වෙනවා. හැබැයි ඉතින් අපේ වාක්කාර හේතුවක් නිසා ඒ මොහොතේම යම්සි සතෙක්ව කුඩා සතෙක්ව අපි කියමු. කුඩා සතෙක්ව මැරුවා. එතකොට අන්න සමහරලාට අර කලින් සඳහන් කරපු මට්ටමට තරම් ප්‍රබල ප්‍රාණඝාත අකුසලයක් නැහැ. ප්‍රාණඝාත අකුසලයක් තියෙනවා. නමුත් අර තරම් ප්‍රබල ප්‍රාණඝාත අකුසලයක් නැහැ. ඒ නිසා මේ ප්‍රාණඝාත අකුසලයේ යම් යම් වෙනස්කම් ඒ බරපතලත්වය මත ඒ අපි යොදපු ප්‍රයත්නය මත අපේ හිත කෙතරම් දූෂිත කරගත්තාද කියන කාරණය මත නැවත නැවතත් අපි මේ චේතනා පහළ කරගත්තාද කියන එක මත ඒ වගේම මේ මරණයට ලක් වෙන තැනැත්තාගේ තියෙන ගුණ සම්භාරය මත ඇත්තටම තීරණය වෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ හැම සතෙක්ම හැම මිනිස්සෙකම මරුවාම එකම ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ කියලා එහෙම කියන්න බෑ. ඒවැත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ අපේ අදින්නාදානේ කියන එක සැලකුවොත් එතෙන්දී අපි දන්නවා කවුරුවත් අපිට හිතාමතා නොදුන්න දෙයක්. අපි හොර හිතකින් අර ගැනීම තමයි එතන තියෙන්නේ. එතකොටත් එතනක් තියෙනවා යම්සි කාරණා කීපයක් අපිට අවුල් අරගන්න. එතෙන්දී අපි දැනගන්න ඕනේ මේ කැවිලා අනුන්ගේ දෙයක්. අපි හොඳටම දන්නවා මේ අපි හොරකම් කරන්න යන්නේ මේ අපිට අයත් දෙයක් නෙමෙයි අනුන්ගේ දෙයක්. එතකොට මේ දැනුම තවත් කෙනෙක්ගේ දෙයක් කියන කාරණාව එක මූලික අංගයක් වෙනවා. ඊට පස්සේ ඒක තවත් කෙනෙක්ගේ දෙයක් බව අපි දන්නවා. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ දෙයක් තියෙනවා ඒක අපිට අයිති නැහැ. ඒක අපේ නෙමෙයි ඒක අනුන්ගේ කියන එකත් අපි හොඳට දන්නවා. අන්න ඒක දෙවෙනි කාරණේ. ඊට පස්සේ ඒ දේ හොරෙන් අරගැනීම සඳහා හොර සිතක් වංචා කිරීමේ සිතක් ඒක අනිත් තැනත්තාගේ නැත්නම් ඒ බොහෝ පිරිසකගේ අනුදැනුමෙන් තොරව අරගැනීමේ තමා සතු කරගැනීමේ සොර සිතක් පහළ වෙනවා. ඊට පස්සේ සඳහා යම්සි උපක්‍රමයක් යොදනවා. ඒ උපක්‍රමය හරහා ඊට පස්සේ ඒ යම්සි දේ තමා සතු කරගන්නවා. එතකොට මෙතෙන් තේරෙනවා අපිට මේ සොරකම් කිරීමේ නැත්නම් අදින්නාදාන කියන ඒ ශික්ෂාපදය කැඩෙන්න අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඉතින් අපි පන්සිල් ගන්නවා. ඉතින් එතකොට මේ ශික්ෂාපදය කැඩෙන්න නම් එතකොට මූලිකාංග කීපයක් තෘප්තිමත් වෙන්න ඕනේ. එකක් තමයි ඒ අනුන්ගේ දෙයක් තියෙන්න ඕනේ. අනුන්ගේ දෙයක් බව අපි දැනගන්න ඕනේ. ඒක සොරසිතින් ගැනීමේ සොරසිතක් පහළ වෙන්න ඕනේ චේතනාවක් පහළ වෙන්න ඕනේ ඒ සඳහා යම්සි උපක්‍රමයක් යොදන්න ඕනේ ඊට පස්සේ අපි ඒ දේ සොරකම් කරන්න ඕනේ. එතකොට මේ සොරකම් කිරීමත් විවිධ ක්‍රමවලට අද සමාජයේත් එදා සමාජයේත් සිද්ධ වෙලා තියෙනවා. එක ක්‍රමයකට නෙමෙයි විවිධාකාර වශයෙන් මේ සොරකම් කිරීම සිද්ධ වෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් අපිට තවත් කෙනෙක්ගේ අයිති දෙයක් බොහොම රහසිගතව එයාට නොදැනෙන්න හොරකම් කරනවා. ඒ පැත්තම තමයි වංචා කිරීම වගේ දේවල් දැනෙන්නේ. සමහරවිට අපි තවත් කෙනෙකුට නොදැනෙන්න එයා සතු දේ පැහැර ගන්නවා එයා දන්නේවත් නැහැ. පස්සේ තමයි දන්නේ ආ මේයා මේ වගේ යතින් ලොකු අලාභයක් සිද්ධ වෙනවා වෙලා තියෙනවා මට යම් අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. අහවල් තැනත්තා වංචනිකව මේක මගෙන් අරන් තියෙනවා. කෙනෙකුට පස්සේ තමයි අරයා දන්නේ. අපි මෙතනදී බොහොම සූක්ෂම වන්දමින් බොහොම රහසිගතව සොරකම් කරනවා. ඉතින් ඒ ඇවිල්ලා එක ක්‍රමයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්ස කෙනෙක් බස් එකක ගමන් කරනකොට අර ගැට කපන්නෙක් ඇවිල්ලා අපි දන්නෙත් නෑ අපේ මුදල් පසුම්බිය හොරකම් කළා. අන්න එතන තියෙන මේ සොරකම ඒක අපිට නොදැනෙන්න තමයි මේ සොරකම සිද්ධ වෙලා තියෙන්නේ. තවත් පැත්තකින් ගත්තහම බොහොම බරපතල විදිහට බලෙන්ම දේවල් අරගන්නවා. බොහොම අනිත් අයට තර්ජනය කළා, එහෙම නැත්නම් අනිත් අයව ඝාතනය කළා, එයා සතු දේ අරගන්නවා. ඒක ඇවිල්ලා තවත් පැත්තක්. ඊට පස්සේ කවුරු හරි පිරිසක් යනකොට ඒක පැත්තරම් මැද්දට කඩා පැනලා ඊට පස්සේ ඒ දේවල් අරගන්නවා. ඒ තවත් පැත්තක්. හරි තවත් තේනවා මේ අපි ඒ කියන්නේ වැරදි විදිහට එහෙම නැත්නම් මේ අපේ නොවන දෙයක් අපේ බවට විවිධාකාර අන්දමින් හේතු ගන්වලා අපි තුන් වැරදි ඔප්පුවක් දීලා එහෙම නැත්නම් වැරදි සහතිකයක් ඉදිරිපත් කළා. ඉතින් මේ වගේ ක්‍රම වලටත් මිනිස්සු හොරකම් කරනවා. ඊට පස්සේ අපි හිතමු ඔය මේ තරාදී හැම ගත්තොත් හේවැයේ තරාදී බර වෙනස් කරලා ඒ ගණන් මිනුම් වෙනස් කරලා එහෙම නැත්නම් ඒ අදාළ තැන් මකලා ඒ වගේ දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් හෙට අනිද්දා කල් ඉක්ුත් වෙන දෙයක් තියෙනවා නම් ඒකේ කල් ඉක්ුත් වෙන එක වෙනස් කරනවා තවත් සතියකට එහාට. කොහොම කළත් හොරකම් කරනවා. ඉතින් මේ වගේ බැලුවාම මේ සොරකම් කිරීම කියන එක හරීම සූක්ෂම අන්දමින් අද ලෝකේ සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇත්තටම අද අතීතයටත් වඩා හරීම සූක්ෂමයි කියන්න පුළුවන්. හිතා ගන්න බැරි තරම් අතිශය සූක්ෂම අන්දමින් මිනිස්සු හොරකම් කරනවා. ඉතින් මේ කොයි දේ ගත්තත් එතන සොරකමක් තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා අනුන්ගේ දෙයක් ඒ තමන්ට නොලැබිච්ච අනුන් තමන්ට නොදුන්න දෙයක් ඒ බඳු සොරසිතකින් අර ගැනීම තුළ මෙන්න මේ අදින්නා දානා කියන ඒ සොරසිතින් ගැනීමේ ඒ අකුසලයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ එකටත් පොඩ්ඩක් කෙටියෙන් මතක් කරගත්තොත් කාමේසු මිච්ඡාචාරා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම මෙතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන එදා ඒ පීතෘ මූලික නැත්නම් පුරුෂ මූලික සමාජයක් මූලික කරගෙන ඉතින් එතෙන්දී තාත්තා කෙනෙක් යටතේ යම්සි දරුවෙක් ඉන්නවා නම් නැත්නම් යම් දෙමව්පිය යටතේ යම්සි දරුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ස්වාමියෙක් යටතේ යම් භාර්යාවක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් අපිටමු යම් කිසි සීලයක් සමාදන් වෙලා භික්ෂුණීන් වහන්සේ නමක් සීල් මාතාවක් ඒ වගේ ඉතින් යම් කිසි කෙනෙක් ඒ යම් කිසි ආධ්‍යාත්මික හේතු කාරණා මුල් කරගෙන සීලයක් සමාදන් වෙලා ඉන්නවනම් ඔය වගේ විවිධ කාරණා නිසා ඒ කාන්තා පක්ෂය ඉතින් යම් සීලයක් පුරනව ඇතැම් වෙලාවට එහෙම නැත්නම් ඒ අයගේ ආධිපත්‍ය යටතේ එහෙම නැත්නම් ඒ අයගේ ආරක්ෂාව යටතේ තමන්ගේ වැඩිහිටියන්ගේ ආරක්ෂාව යටතේ ජීවත් වෙනවා. ඉතින් ඒ අය තමයි එතකොට අයිතිකාරය වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. නමුත් තවත් කෙනෙක් තවත් පුරුෂයෙක් ඒ කාන්තාවත් එක්ක වැරදි විදිහට හැසිරෙනවා නම් අනේ එතනදී කාමමිත්‍යාචාරය සිද්ධ වෙනවා. ඉතින් එතකොට මෙතනත් තියෙන්නේ ඒ අපිට අයිති නැති නිත්‍යානුකූලව අයත් නොවෙච්ච අපේ නිත්‍යානුකූල බිරිඳ නොවෙච්ච යම්සි තැනැත්තියක්. එහෙනම් අන්නේ තැනැත්තියක් ඉන්න ඕනේ. ඊට පස්සේ තමන් ඒ ගැන දැනගන්නත් ඕනේ. මේ ආයිල මේ මගේ බිරිඳ නෙමෙයි. මේවා මේ ආයිල අහවල් කෙනාගේ බිරිඳ නැත්තම් මේ ආයිල අහවල් අයගේ දරුවා කියලා ඒ තමන් දන්නවා. මේ ඇවිල්ලා මේ මට කිසිසේත්ම අයිති කෙනෙක් නෙමෙයි කියන එක හොඳටම දන්නවා. ඊට පස්සේ එයත් සමග කාමසේවණේ දෙන්නේ යම් කිසි අදහසක් පහළ වෙනවා. චේතනාවක් එතන තියෙනවා. ඊට පස්සේ ඒ සඳහා යම් ක්‍රමයක් යොදනවා, වීරයක් යොදනවා. ඊට පස්සේ කාමසේවණේ යෙදෙනවා. ඉතින් මේ අන්දමින් එතකොට මේ කාමේසු මිච්ඡාචාරා කියන සිල්පදේ වුණත් අපිට ටිකක් ගැඹුරට විග්‍රහ කරගන්න පුළුවන්. දැන් හෙතෙන්දිත් සමහර ලාවට ඒ කියන්නේ විවාහ වෙච්ච කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ වගේමයි දෙමව්පියන්ගේ හෝ යම්සි වැඩිහිටියන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න බාලදරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි නීතියක් කරහා, සීලයක් කරහා, ප්‍රතිපදාවක් කරහා කාමසේවණයේදීම වළක්වපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අන්න බඳු කෙනෙක් එක්ක මේ බඳු යම්සි කෙනෙක් කාමසේවණයේදෙනවා නම් අන්න ඒක කාමමිත්‍යාචාරයක් වෙනවා. එතකොට ඒක මිච්ඡා කම්මන්තයක් වෙනවා. එතකොට මේ මිච්ඡා කම්මන්ත කියන එකේ අංග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පානාතිපාතය නැත්නම් ප්‍රාණඝාතය, අදින්නා දාණය ඒ කියන්නේ සොරකම් කිරීම, ඊළඟ කාම මිත්‍යාචාරය, කාමේසු මිච්ඡාචාරා කියන මෙන්න මේ අංග තුන. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ කාරණා ඉතින් බොහෝ දෙනෙක් දන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සම්මා කම්මන්ත මේ යහපත් කර්මාන්ත නැත්නම් යහපත් ක්‍රියාවන් කියන එක විස්තර කරනවා. දැන් එතනදිත් බුදුරජාන් වහන්සේ අර කලින් අපි සාකච්ඡා කළා වගේම මේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. එකක් ලෞකික කොටස, අනිත් පැත්ත ලෝකෝත්තර කොටස. සම්මා කම්මන්තං භික්ඛවේ දොයං වදාමි. මහණෙනි මම සම්මා කම්මන්ත කියන මේ මාර්ගාංගයත් දෙයාකාරයි කියලා දේශනා කරනවා. අත්ති භික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්ඛු. මහණෙනි සම්මා කම්මන්තයක් තියෙනවා, යහපත් ක්‍රියාවක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි. හැබැයි පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙනවා. ඒ වගේම උපදී විපාක ලබා දෙනවා. අපි දුමු මේ භවයේම වෙන්න පුළුවන්, ඊළඟ භවයකදී වෙන්න පුළුවන්. Tamanṭa මේ සංසාරේ ගත කරද්දී සැප විපාක ලැබෙන ඒ අපි දුමු ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, Tamanගේ කුසලතාවයන් වෙන්න පුළුවන්, සවිශක්තිය වෙන්න පුළුවන්, ඥාති හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්, පිරිස් බලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ උපදී සම්පත් ලබා දෙන ස්වභාවයක් තියෙන ඒ සම්මා කම්මන්තයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දෙවැනි කොටස පෙන්නනවා, අත්ති භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ඒ දෙවැනි මාර්ගාංගය අරිට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක ඇවිල්ලා ආර්යයි, අනාශ්‍රවයි, ආශ්‍රව රහිතයි, ලෝකෝත්තරයි. ඒ වගේමයි මාර්ගාංගයක් බවට පත් වෙනවා. එහෙමනම් ඉතින් අපි මේ සම්මා කම්මන්ත ගැන සාකච්ඡා කරද්දී මේ අංග දෙක ගැනම එහෙමනම් සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ ලෞකික සම්මා කම්මන්තය කියන්නේ කුමක්ද? ලෝකෝත්තර සම්මා කම්මන්තය කියන්නේ කුමක්ද? කියන මෙන්න මේ මාර්ගාංග මේ සම්මා කම්මන්තේ පැති දෙක ගැනම කතා කරන්න අවශ්‍ය වෙනවා. දැන් එතකොට ලෞකික සම්මා කම්මන්තය විස්තර කරන භාග්‍යවතුන් වහන්සේ දැන් ඒක විස්තර කරන්නේ පාණාතිපාතා වේරමණී. දැන් අර අපි කලින් විස්තර කරපු මිච්ඡා කම්මන්තවල තිබිච්ච ඒ ප්‍රාණඝාතයෙන් අයින්වීම, වෙන්වීම කියන එක පෙන්ලා දෙනවා. පාණාතිපාතා වේරමණී. පාණාතිපාතම් පහාය පාණාතිපාතා පටිවිදතෝ හෝති. මේ සත්ව ඝාතනය අත්හැරලා දාලා ඒකෙන් වළකිනවා. නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. එතකොට මේ තැනත්තා උත්සාහවන්ත වෙනවා. අර අපි කලින් මිච්ඡා කම්මන්තේ ගැන කතා කරා වගේ නෙමෙයි, ඒ බොහොම ක්‍රූර, රෞද්‍ර, ද්වේෂ සහගත අන්දමින් කටයුතු කරනවා වෙනුවට මේකේ හාත්පසින් විරුද්ධ පැත්තක් දියුණු කරන්න උත්සාහවන්ත වෙනවා. එයා මොකද කරන්නේ? නිහිත දඬු. එයා බැහැර කරපු දඬු මුගුරු සහිතව ජීවත් වෙනවා. නිහිත සත්තු. ඒ බැහැර කරපු අවි ආයුධ සහිතව ජීවත් වෙනවා. ලජ්ජී දයාපන්නෝ. මේ පව් කරන්න යම්කිසි ලැජ්ජාවක් හිතේ තියෙනවා. දයාපන්නෝ. බොහොම අනිත් සත්වයින් කෙරෙහි යම්කිසි දයානුකම්පාවක් හිතේ තියෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී. සියලුම සත්වයින් කෙරෙහි හිතෙන්ම පහළ වෙච්ච, හදවතින්ම පහළ වෙච්ච හිතානුකම්පාවක් තියෙනවා. එතකොට බැලුවාම තේරෙනවා මේකේ දැන් හාත්පසින් වෙනස් පැත්තක් තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. අර කලින් මට්ටම නෙමෙයි, දැන් හාත්පසින්ම මෙයා සත්පුරුෂ භූමියකට පැමිණෙනවා. ටික ටිකේ තමන්ගේ තිබිච්ච රෞද්‍ර ගති, ක්‍රූර ගති බැහැර කළා. ඒ වෙනුවට මුදු මොලොක් ගති, දයා සම්පන්න ගති හිතේ පහළ කරගන්න එතනත්ත උත්සාහන්ත වෙනවා. සියලු සත්වයන් කෙරෙහි, මේක මේ තෝරාගත්ත පිරිසක් පමණක් නෙමෙයි, සියලුම සත්වයන් කෙරෙහි බැහැර කරපු දඬු මුගුරු, බැහැර කරපු ආයුධ සහිතව ජීවත් වෙන උත්සාහන්ත වෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ කාරණාවලදී අපිට තව තව ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතන වළකිනවා පමණක් නෙමෙයි, දැන් මේ හොඳ පැත්ත දියunu කරනවා. ඉතින් ඒක ඇත්තටම අපිට සූක්ෂම වෙවි එනවා ලෝකෝත්තර මට්ටමට කතා කරන්න තියෙනකොට. මොකද අර සම්මා කම්මන්තේ බුදුරජාණන් වහන්සේ දැන් පැති දෙකක් පෙන්නවා, නැත්නම් කොටස් දෙකක්, පියවර දෙකක් පෙන්නවා. ඒතර මුල් අවස්ථාවේදී අර බොහොම ප්‍රෞද්‍ර මට්ටමකින්, ක්‍රූර මට්ටමකින් කිසිම තෙතක් නැතුව හිටිය මිනිස්සෙක් ඒ තමන්ගේ හිතේ තෙතක් ඇති කරගෙන, දයානුකම්පාවක් ඇති කරගෙන, සියලු සත්වයන් කෙරෙහි යම්කිසි කරුණාවක්, මෛත්‍රියක් ඇති කරගෙන ඉන්න උත්සාහවන්ත වීම තුළ අන්න එයාගේ ඇතිවන යම්සේ මානසික පෙරලියක්, එයා දැන් කල්පනා කරන මම දැන් හොඳ මිනිස්සෙක්, ඉස්සර හිටියේ මනුස්සයා නෙමෙයි කියලා. අර තමා තාමත් ඉතින් යම් කිසි ආත්ම මූලික ස්වභාවයක් තියෙනවා, පුද්ගල මූලික ස්වභාවයක් තියෙනවා. නමුත් ඒකත් ලොකු පියවරක්. අර කලින් හිටියා වගේ මට්ටමේ නෙමෙයි, දැන් ඊට වඩා තමන් මූලික කරගෙන, කෙනෙක් මූලික කරගෙන එයා උත්සාහන්ත වෙනවා. මේ සියලුම සත්වයෝ දඬු මුගුරු වලට කැමති නැහැ, මරණයට කැමති නැහැ, තමන්ගේ ජීවිතයට ප්‍රියයි, මමත් ඒ වගේම ජීවිතයට ප්‍රියයි. ඒ නිසා මමත් අනිත් කෙනෙක් ඒ බඳු ජීවිතයට ප්‍රිය කරන තවත් කෙනෙක් ඝාතනයට ලක් කරන්න, මරණයට පත් කරන්න සුදුසු නැහැ කියලා මෙයා උත්සාහන්ත වෙනවා. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වෙන. ඊළඟට අදින්නාදාන වේරමණී, දැන් අර සොරකම් කරනවා වෙනුවට එකෙන් වැළකීලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. අදින්නාදානම් පහය, අදින්නාදාන පටිවිරතෝ හෝති. ඒ සොරකම් කිරීම, වංචා කිරීම, ඒ විවිධ අන්දමින් අනුන් සතුතේ පැහැර ගැනීම කියන එක නවත්තලා එකෙන් වැළකීලා ඉන්න උත්සාහන්ත වෙනවා. යන්තම් පරස්ස පරවිත්තූප කරනම් ගාමගතන් වා රඤ්ඤ ගතන් වා තං නාදින්නම් තෙය සංඛාතං ආදාතා හෝති. දැන් ඒ තමන්ට අයත් නොවෙච්ච, තමන් සතු නොවෙච්ච, අනුන් සතු වෙච්ච යම්කිසි දෙයක් කිසිසේත්ම තමන් සතු කර ගැනීම සඳහා අර අපි කතා කරපු කිසිම උපක්‍රමයක් යොදන්නේ නැතුව තමන් ලද දෙයින් සතුට වෙලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඒ මෙතන දැන් ටික අපිට එහාට යන්න පුළුවන්. මේකෙන් දැන් වලකිනවා පමණක් නෙමෙයි, දැන් එයා ඊට වඩා දැන් පොඩ පොඩ හිත සූක්ෂම කරගන්න. දැන් අපි මේ රජයෙන් දාපු යම්කිසි නීතියකට බය වෙලා, රජුරුවන්ගේ නීතියකට බය වෙලා, දඬුවමකට යටත් වෙලා මේ දැන් මේ හොරකම් නොකර ඉන්නව නෙමෙයි. පිරිස ඉන්න තැන හොරකම් නොකර ඉන්නව නෙමෙයි. පිරිස නැතත්, නීතියක් නැතත් Tamanට තේරෙනවා නම් මේක ඇවිල්ලා මට ගැළපෙන දෙයක් නෙමෙයි, සුදුසු දෙයක් නෙමෙයි, මේක ඇවිල්ලා අනුන්ගේ දෙයක්, මේක මම ගන්න එක සුදුසු නෑ, වංචා කරගන්න එක සුදුසු නැහැ කියලා හිතන ගතිය අන්න එතන එකතකින් අවංකකමක් තියෙනවා. මොකද නීති වලින් මේ සියලු වංචාවන්, සියලු සොරකම් වළක්වන්න බෑ. ඉතින් එතකොට මිනිස්සු මේ නීතිය හරහා ගිහිල්ලා නීතියේ තියෙන යම්කිසි අඩු ලොහුඩුකම් හරහා තමන් ඒ අනුන්ගේ දේවල් අයත් කරගන්නවා නම් එතනත් කොහොමත් මේ කර්මයෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඒ අදින්නා දානාව කොහොමත් සිද්ධ වෙනවා. මොකද නීතියෙන් බේරුණා කියලා එත කර්මයෙන් බේරීමක් නැහැ. තමන් වංචා කළා තේනවා නම්, තමන් සොරසිතින් අරන් තේනවා නම්, කොයිතරම් සූක්ෂම උපායශීලීව ඒ කටයුත්ත කළත් ඒ සිද්ධ වෙනවා. ඒ අදින්නා දාන අකුසලය සිද්ධ වෙනවා. ඒ නිසා තමන් තේරුම් ගන්නවා මේ අවස්ථාවේදී මම දැන් වෙනත් පැත්තකට හැරිච්ච කෙනෙක්. කලින් වගේ වංචා කරන්නේ නැහැ. කලින් වගේ අනුන්ගේ දේවල් අරගන්න යන්නේ නැහැ කියලා එයා දැන් හික්මෙන් උත්සාහන්ත වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් දැන් අවංක වෙන්න උත්සාහන්ත වෙනවා. දැන් අපි අවංක නැත්තම් අපි එතෙන්දී වංචනික ජීවිතයක් තමයි ගත කරන්නේ. බොහොම වංක ප්‍රතිපදාවක් තමයි ගත කරන්නේ. අනිත් අය ඉදිරියේ අපි එක ප්‍රතිපදාවක් පෙන්නනවා, කවුරුත් නැති තැන වෙනත් ප්‍රතිපදාවක් පෙන්නනවා. එතන තියෙන්නේ සම්පූර්ණම රංගපෑමක්. අර මායා සාඨේය කියලා කියන නැති ගුණ තමන් පෙන්ලා පෙන්눔 කරනවා. හැබැයි ඇතුළත බොහොම බොල් හිස් ස්වභාවයක් තියෙනවා. දැන් මෙතෙන්දී ක්‍රමානුකූලව මේ తত্ত্বය බැහැර කරමින් තමන් හික්මෙමින් ගමනක් යන ඉදිරියට යන තැනැත්තෙක්. එයා අනිත් අය හිටියත් එයා බොහොම සිල්වත්, අනිත් අය නැතත් එයා සිල්වත්. ඉතින් එතන තියෙන එක්තරා අන්දමකින් බොහොම අවංක භාවයක්. කාටවත් පේන රකින්න සීලයක්වත්, එහෙම නැත්නම් කාගෙන්වත් ගරු බුහුමන් ලබන්න රකින්න සීලයක්වත් එහෙම මට්ටමක් නෙමෙයි එතන තියෙන්නේ. අතේ මේ දන්නවා මේ මේක ඇවිල්ලා අනුන් සතු දෙයක්. මේක මගේ දෙයක් නෙමෙයි. මේ කිසිසේත්ම මම අනිත් අය දැක්කත් නොදැක්කත් වංචා කරන එක සුදුසු නැහැ කියලා එයාගේ හිතේ මේ සොරකම් කිරීම සම්බන්ධයෙන් තියෙන බයක්, ලැජ්ජාවක්, හිරි ඔතප් කියන මේ දේව ධර්ම වලට තමයි එයා දැන් කටයුතු කරන්නේ. ඒ වගේමයි ප්‍රාණඝාතය ගැන වුණත් එතෙන්දෙත් තියෙන මේ පවක් කරන්න සම්බන්ධ, පවක් කිරීම සම්බන්ධයෙන්, ප්‍රාණඝාතය සම්බන්ධයෙන් හිතේ ඇතිවෙච්ච එක්තරා අන්දමක හිරියොතප් ස්වභාවයක්. ඒ ප්‍රාණඝාතය තමන්ට සුදුසු නැහැ. ඒ කරන්න තමන් ලැජ්ජාවටපත් වෙනවා. ඒ කරන්න බිය වෙනවා. එතකොට මෙන්න මේ හිරියොතප් දෙක දැන් එතකොට ක්‍රියාත්මක වෙනවා. ඒක පිරිසක් හිටියය, නීතියක් තිබුණාය කියන එක මත නෙමෙයි, තමන් තුලින්ම පැමිණිච්ච ස්වභාවයක්. ඉතින් එතකොට දැන් අදින්නා දාන වේරමණී කියන එක ගෙහම බැලුවාම දැන් හුඟක් වෙලාවට අපි අනුන්ගේ දෙයක් පැහැරගන්න උත්සාහන්ත වෙන්නේ ආය අපි සතුව තියෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියලා හැඟීමක් පහළ වුණාම එ නැත්තම් තමන් සතු යම්කිසි ධනයක් තියෙනවා නම් ඒකෙන් තමන් සෑහීමකට පත් වෙනවා නම් ඒ සන්තුට්ඨිය කියන ගුණය තමන් තුළ තියෙනවා නම් එහෙම නැත්නම් අනුන්ගෙන් ගන්න දෙයක් නැහැ. ලදපමණින් සතුටු වෙලා ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් අද හුඟක් වෙලාට වෙලා තියෙන්නේ අපි අනුන් දිහා බල බලා රූපවාහිනියේ චිත්‍රපටිවල පෙන්වන අනුන් විඳින සැප දිහා බල බලා ඒවට තණ්හා කර කර ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව බොහොම අතෘප්තිකර ජීවිත ගත කරනවා. ඒ නිසා තණ්හාවට දාස වෙච්ච ජීවිත ගත කරනවා. තණ්හාව කියන දේ කරන්න උත්සාහන්ත වෙනවා. තණ්හාවට දාස වෙලා සම්පූර්ණයෙන්ම මේ තමනුත් විනාශලා අනුන්වත් විනාශ කරන ප්‍රතිපදාවක තමයි ගමන් කරන්නේ. නමුත් දැන් මෙතෙන්දි මේ තැනත්තා ඒ தත්ත්වේ තේරුම් අරගන්න. මම මේ මගේ දෙමව්පියන්ට, මගේ දරුවන්ට, මගේ ඥාතීන්ට සලකන්න පුළුවන් යම් හෝ පමනකින් ඒ පමනකට ධනයක් තිබුණා නම් මම එතනින් තෘප්තිමත් වෙනවා. කියලා යම්සේ තෘප්තිමත් බවක්, හද දෙයින් සතුටු වීමක්, අර පරිස්සමක් සහිතව කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඒක අතකින් බැලුවම අද කාලෙට මේක විතරම ගැලපෙනවා. මොකද අද මුළු ලෝකයේම මේ වසංගත හරහා බොහොම ආර්ථිකව දුබල වෙලා තියෙන තත්ත්වයක්. ඉතින් අපිට පමණක් නෙමෙයි ශ්‍රී ලාංකේයින්ට පමණක් නෙමෙයි මුළු ලෝකවාසීන්ම මේ තත්ත්වයෙන් බොහොම බරපතල විදිහට බැටකනවා. නොදියුණුවේ කියන රටවල් නෙමෙයි දියුණු රටවල් වල පවා දහස් ගණන් ලක්ෂ ගණන් පිරිස් රැකියා විරහිත වෙලා බොහොම දුක්ඛිත ස්වභාවයකට පත් වෙලා ඉන්නවා. ඉතින් එබඳු අවස්ථාවක තමන් කොහොමද ඉවසීමෙන් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න යන්නේ නැතිව කොහොමද මේ තමන් සතු දෙයකින් සතුට වෙලා බොහොම අර පරිස්සමෙන් ජීවත් වෙන්නේ? තමන් කොහොමද ටිකක් මහන්සි වෙලා තමන්ගේ ගෙවත්තේ හෝ යම්කිසි එළවලුවක් වගා කරගෙන කටයුතු කරන්නේ? ඉතින් මේ වගේ ටිකක් අපිට ටිකක් ඇතුළතට නැමිලා හැම දෙයක්ම අනුන්ගෙන් ඉල්ල ගන්න යන්නේ නැතිව ඇතුළතට නැමිලා ජීවත් වෙන්න හොරෙන් බලෙන් හෝ හොඳින් හෝ නරකින් හෝ අනුන්ගෙන් ගන්න යනවා වෙනුවට තමන් ලද දෙයින් සතුටුලා ජීවත් වීම කියන එක ඒවනම් අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න වටිනවා. ඒ වගේමයි දැන් මේකේ තවත් එහාට යද්දි තමයි කෙනෙක් තමන් සතු දෙයක් අනිත් කෙනෙකුට දෙන්න උත්සාහන්ත වෙන්නේ. දැන් මේ අදින්නා දානා වේරමණී කියන ඒ ශික්ෂාපදය එහෙම නැත්නම් ඒ සොරකම් කිරීමෙන් වැළකීම කියන එක අපිට තේරෙනවා මුලදී එතකොට අර විරතියක් තියෙනවා වෙන්වීමක් තියෙනවා ඊට පස්සේ මේකේ චාරිත්‍ර කියන ඒ පෙන්නන යම්කසේ සාධනීය පැත්තකුත් තියෙනවා අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේකුත් තියෙනවා. දැන් ප්‍රාණඝාතය කියලා ගත්තත් එතෙන්දි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන පැත්තක් තියෙනවා. ඊට පස්සේ අපි අනිත් කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා කිරීම, මරණයෙන් බේරා ගැනීම, හිංසා කිරීමෙන් බේරා හිංසා කරන තැනකින් බේරා ගැනීම, අභේදානය දීම කියන වගේ පැති රාශියක් ඔස්සේ මේක තව තව සූක්ෂම කරමින් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේ අදින්නා දාන වේරමණී කියන කොටසත් ඒ වගේමයි එතෙන්දිත් තියෙනවා අර තමන් බොහෝම අවංකව කටයුතු කරනවා ඒ වගේමයි ලද දෙයකින් සතුටු වෙලා ජීවත් වෙන උත්සාහන්ත වෙනවා ඒ තමන් සතු සුළු දෙයක් හරි පුළුවන් නම් තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න. අන්නේ සඳහා ඉදිරිපත් වෙනවා. තවත් කෙනෙකුට අනුග්‍රහ බුද්ධියෙන් යම්සි දෙයක් පරිත්‍යාග කරනවා. නැත්නම් පූජා බුද්ධියකින් තවත් කෙනෙකුට යම්සි දෙයක් පරිත්‍යාග කරනවා. ඔන්න ඔය පරිත්‍යාගශීලී පැත්ත පවා මොන්නේ ඉස්සරහට කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් ඉතින් කරුණක් මතක් කරනවා නම් එක්තරා අවස්ථාවකදී මේ ව්‍යග්ගපජ්ජ කියන ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ දීඝජහනු කියන ඒ තැනැත්තෙක් බුදුරජාන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ අපි ඇවිල්ලා අඹ දරුවන් රකින්න ඒ මල්ගඳ සුවඳ විලවුන් දරන මේ ගිහි කාම භෝගී ගිහියෝ දැන් අපිට පුළුවන්ද මේ ඔබ වහන්සේගේ ප්‍රතිපදාව අනුගමනය කරන්න නැත්නම් අපිටත් පුළුවන්ද භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගයේ ගමන් කරන්න? ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ පුළුවන් බව හඟවලා කියලා එක්තරා අන්දමකින් මේ තමන්ට හිත පිණිසසු මේ මූනික වෙන හිත පිණිස සලසන හිතසුව සලසන ඒ වගේම අනුන්ටත් හිතසුව සලසන මෙලෝ වශයෙන් බොහොම සතුටුව ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේක අහලා තේනවා උත්තාන සම්පදා ආරක්ෂක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා කියලා. දැන් මේ අදින්නා දානා කියන කොටසේදී මේ උත්තාන සම්පදා ආරක්ෂක සම්පදා කියන කාරණා දෙක ටිකක් සැලකිලිමත් වෙන්න වටිනවා. ඒ ගැන ටිකක් විමසලා බලන්න වටිනවා. දැන් අපි දන්නවා අපි යම්කිසි ධනයක් උපයන්නේ ටිකක් දුක් මහන්සි වෙලා. ඉතින් ඉබන්දු ඒ දුක් මහන්සි වෙලා දහඩිය මහන්සියෙන් හම්බ කරන ධනයමයි බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙන. එහෙම නැතුව නිකාං ඔහේ ඉඳලා හම්බෙන සල්ලි වලට නෙමෙයි බුදුහාඳුරෝ තරම් දීලා තියෙන්නේ. ඒක හරි ලස්සනට ඉදිරිපත් කරනවා. ඒ තමන්ගේ බොහොම මේ අතපය වෙහෙසවලා ඊළඟට උත්හාන වීරයක් ඇති කරගෙන ඒ වගේම දහඩිය මහා දහඩිය වගුරුවලා යම්සි ධනයක් උපය ගන්නවා නම් අන්න ඒක තමයි ධාර්මික ධනයක් වෙන්නේ. ඉතින් ඒක අද කාලේ හැටියට සමාලාවට තමන්ගේ නුවණ වෙහෙසවලා තමන්ගේ ශ්‍රමය වෙහෙසව යොමු කළා යොදවලා ලබා ගන්න ධනයක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒ තමන් කරන කාර්ය තමන් තුළිනුත් ආපු යම්කිසි වෙහෙසවීමක් තමන්ගේ යෙදවීමක් එතනට අවශ්‍ය වෙනවා. එහෙම නැතු නිකන් ඉඳලා හම්බ වෙන සල්ලි ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තමන් යොදපු යම්කිසි ශ්‍රමයක් තමන්ගේ පැත්තෙන් යොදපු යම්කිසි එක්තරාන්දමින් කියනනම් වීරයක් එතනට අන්තර්ගත වෙනවා. එහෙම තමන් වීර සම්පන්නව උත්සාහවන්තව මහන්සි වෙලා උපයපු ධනය තමයි ධාර්මික ධනය වෙන්නේ. අන්න ඒ බඳු ධාර්මික ධනයක් උපයද්දී එක්තරාන්දමින් අපිට පහසු නෑ. තවත් කෙනෙක්ගෙන් කඩා වඩා ගන්න එක තමයි පහසු. නමුත් තමන්ගේම ධනයක් උපය හදා ගන්න එක ලේසි නෑ. ඉතින් එතෙන්දී තමයි මේ උත්හාන සම්පදාව වැදගත් වෙන්නේ. තමන් හැමතිස්සෙම හරි උත්සාහවන්තයි. කොයි වෙලාවකවත් පසුබහින්න කැමති නෑ. කොහොම හරි තමන් මේ තමන්ට තියෙන ආර්ථික ප්‍රශ්න ජය ගැනීම සඳහා උත්සාහවන්ත වෙනවා. එතකොට ඒ සඳහා එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. යහපත් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් අපිට ඉස්සරහදී සම්මා ආජීව ගැන කතා කරද්දී දේශනා කරන්න පුළුවන්. මේ සමාහලාට තින් යම්සි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් කෘෂි කර්මාන්තයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය සේවයක් වෙන්න පුළුවන්. මේ යම් හෝ උපක්‍රම යම් හෝ රාජ්‍යකාරී කටයුත්තක අවංකව යෙදিলা ඒ තමන් වෙහෙසිලා යම් ධනයක් හරි හම්බ කරගන්න. ඉතින් ඒක බොහොම අනලස්ස කරනවා. මේ හරියටම ඒ වෙලාවට ගිහිල්ලා කොයි වෙලාවද ගෙදර යන්නේ කියලා බලාගෙන යන්තම් මේ අනින් ගැලවෙන්න වෙලාවෙන් ගැලවෙන්න ඔර්ලෝසුව බල බලා කරන රාජකාරියක් නෙමෙයි මෙතන තියෙන්නේ. තමන් දන්නවා මේ තමන් අවංකව මේ කටයුතු කරා නම් විතරයි ඒක තමන්ටත් යහපත සිද්ධ වෙන්නේ. මේ තුලින් තමන්ගේ රටටත් අනිත් මිනිස්සුන්ටත් යහපත සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ අවංක චේතනාව දැන් පොඩ පොඩ මේ තැනත් හඳුන ගන්නවා. රාජකාරී කරද්දි පවා කොහොමද මේ කටයුතු අවංකව කරන්නේ? මේකෙන් වංචාවක් නොවන විදිහට කරන්නේ කොහොමද? අනිත් කෙනෙකුටත් වැඩක් වෙන විදිහට කරන්නේ කොහොමද? මගේ අතින් සේවයක් තවත් කෙනෙකුට සැලසෙන විදිහට මේ රාජකාරිය මම කරන්නේ කොහොමද? ඒක අතකින් බැලුවාම අපි මේ පන්සල් ගිහිල්ලා කරන පුණ්‍යකම්ම නෙමෙයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. අපි මේ රාජකාරිය කරද්දි පවා අපි රාජකාරිය අවංකව කරනවා නම් එතුළුනුත් ලොකු කුසලයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම විවිධාකාර රාජකාරිවල රැකියාවන්වල ඒ කුසලතාවය තියෙනවා. ඇතම් කෙනෙකුට ඒ හැකියාව ඇති කරගන්නත් පුළුවන්. තමන් මුලදී හිටියා නම් සමහරවිට මේකෙන් පුළුවන් තරම් මේ සල්ලි හොයා ගන්න ඕනේ. අර අපි කියන වගේ කුට්ටිය කඩා ගන්න ඕනේ. එහෙම ප්‍රතිපදාවක නම් කෙනෙක් හිටියේ ඒ වෙනුවට දැන් එයා හැරෙන අනිත් පැත්තකට බලනවා මේ තමන්ගෙන් රටට වෙන්න පුළුවන් මොකද්ද? තමන්ගෙන් තව කෙනෙකුට වෙන්න තියෙන උපකාරය කුමක්ද කියලා ඉබඳු ප්‍රතිපදාවකට දැන් මෙයා හැරෙනවා. පුළුවන් තරම් තමන් සතු කරගන්න අනුන්ගෙන් කඩා වඩා ගන්න හිටියේ පැත්ත වෙනුවට ඒ වෙනුවට මම කොහොමද මමත් මේකෙන් යම්සි කීයක් හරි උපයගෙන තවත් කෙනෙකුට ඒ මං උපයගත්ත ප්‍රමාණයටත් වඩා තවත් කෙනෙකුට කොහොමද සේවයක් කරන්නේ කියලා ඒ එකතකින් බැලුවාම දැන් අර පොඩ පොඩ මේ ශික්ෂා පදය එහෙම නැත්නම් මේ මිච්ඡා කර්මාන්තයෙන් සම්මා කම්මන්තයට මේ යෝගාවචරය මේ තැනත්තා ටික ටික දැන් ඔන්න අවතීර්ණ වෙනවා. තව තව සූක්ෂම වෙවි ඉන්ද්‍රියට ගමන් කරන ස්වභාවයක් තියෙනවා. එයාගේ හිතේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ලැජ්ජා බය දෙක. නීතියට යටපත් වෙලා නීතියට බය කරන වැඩක් නෙමෙයි දැන් තියෙන්නේ. ලැජ්ජ බය දෙක හරහා හිරියොතප් දෙක හරහා දැන් ආධ්‍යාත්මික ජීවිතයට පොඩ පොඩ නැඹුරු වෙන ගතියකුත් මේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ තමන් කරන වැඩේ හොඳට සංවිධානය කළා අනිත් අයගේ උපකාර ගන්න තියෙනවා නම් උපකාරත් අරගෙන හොඳට මේ කටයුත්ත පිළිවෙලකට කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඩක්කෝ හෝති අනලසෝ තත්රූපායාය විමංසාය සමන්නාගතු. ඒ කියන්නේ හොඳට අනලස්ව කිසිම දැන් කම්මැලිකමකින් නැතුව කම්මැලිකමක් නැතුව ඒ කරන වැඩේ ගැන හොඳ දක්ෂතාවයක් සහිතව තමයි මේ තැනත්තා කරන්නේ. ඒ වගේම ඒ ගැන හොඳට විමසලා බලන ගතියකුත් තියෙනවා. ආවට ගියාට කරන්නේ නැහැ. විමසලා බලලයි කරන්නේ. අලංකාතුන් අලං සංවිධාතුන් හොඳට ඒ දේ කාර්යශූරව හොඳට සංවිධානය කළා පිළිවෙලකට කරනවා. ඉතින් එතකොට මේ කටයුතු සාර්ථක වෙන තියෙන හැකියාව ඉතාම ඉහළයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ගිහි සමාජයේ ජීවත් වෙන යම්කිසි තැනැත්තෙක් ඒ තමන්ගේ බාහුව බලයෙන් තමන්ගේ වෙහෙසෙන් තමන්ගේ නුවණින් තවත් කෙනෙකුටත් සේවයක් සලසමින් තමනුත් ඒ ධාර්මික ධනයක් උපයා ගැනීම සම්බන්ධයෙන් දේශනා කළා තියෙනවා. දැන් ඊට පස්සේ ඒ තමන් යම්සි ධනයක් ලබා ගත්තට පස්සේ අයත් කරගත්තට පස්සේ උපයා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කිරීමත් අතිශය වැදගත් වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ අපි සමාජලාවට මහන්සිලා ධනෙ හම්බ කරගන්නවා ඊට පස්සේ ඒක ඔහේ නාස්ති වෙලා යනවා. සමාජලාවට අපි ගිහිල්ලා නොමනා කටයුත්තක යෙදෙනවා. අපි ගිහිල්ලා සුරාවප්පානය කරනවා. නැත්තම් තවත් අනවශ්‍ය කෙනෙක් ඇසුරකට යනවා. ඉතින් මේ හරහා අර අපි දහඩේ මහන්සියෙන් උපයගත් ධනෙ බොහොම සුළු කාලයකින් වේදන් වෙලා යනවා. ඒ නිසා මෙතෙන්දී තමන්ගේ ආදායමට සරිලන අන්දමකින් වියදම පැවැත්වීම ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ වගේමයි තමන් උපයගත් ධනය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඉතින් මේ හරහා තමයි අපිට තේරෙන්නේ මේ ධනය හරිහම්බ කරගන්නවා වගේම ඒක ක්‍රමානුකූලව තමන්ට මුළු මාසෙම අපිට මාසික වේතනයක් නම් ලැබෙන්නේ මුළු මාසෙම ඒ හම්බ වෙච්ච ධනයෙන් සංවිධානය කළා පරිහරණය කරලා සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්වයක් තමන් බොහොම දක්ෂව සැලසුම් කරගන්නවා. ආවට ගියාට වේදන් කළා හරියන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බාහුව බලයෙන් තමන්ගේ දහඩිය මහන්සේ වගුරුවල උපයාගත්තේ ධාර්මික ධනය ආරක්ෂේන ගුත්තියා සම්පාදේති. ඒක ආරක්ෂා කර ගැනීම සඳහා ඒක රැක ගැනීම සඳහා යම්සි ක්‍රමානුකූලව එයා කටයුතු කරනවා. ඉතින් ඒ එබඳු ධනයක් හොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න එයා උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ ඒ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දේශනා කරනවා කොහොමද කෙනෙක් මේ ඉස්සරහට යන්නේ මේ ගිහි ප්‍රතිපදාවක පවා. දැන් ඊට පස්සේ කල්යාණ මිත්‍රතා කියලා ඊළඟ කොටසේදී ඒ කල්යාණ මිත්‍ර ඇසුරක් එයා පවත්වනවා. තමන්ට වඩා ගුණයක් තියෙන, තමන්ට වඩා සීලයක් තියෙන, තමන්ට වඩා යම්කිසි ආධ්‍යාත්මික ප්‍රතිපදාවක යෙදිලා ඉන්න තවත් කෙනෙක් ඇසුර වෙන්නත් යම්කිසි පෙළඹීමක් තියෙනවා. ඒ බඳු කෙනෙක්ගේ ඇසුරක් ලබන්න, ඒ බඳු කෙනෙක් කියන දෙයක් අහන්න නිහතමානීත්වයක් මේ තැනත්තාගේ හිතේ තියෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් අර කලින් හිටිය නිකාං කාම භෝගී මට්ටමම නෙමෙයි. තමන් කාම භෝගීව ජීවත් වෙන අතරේ දැන් යම් ප්‍රයත්නයක් දරනවා තවත් පියවරක් තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගන්න. ඒ අඳුරෙන් ආලෝකයට යන්න යා යම්සි ප්‍රයත්නයක් දරනවා. ඉතින් ඒ සඳහා යම් කල්යාණ මිත්‍ර ඇසුරක්, ඒ සඳහා යම්කිසි කෙනෙක්ගේ මඟ පෙන්වීමක්, දහමින් යම්කිසි ප්‍රයෝජනයක් අරගන්න යා උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සමජීවිකතා කියලා ඒ තමන්ගේ ආදායමට සරිලන අන්දමින් වේදම පවත්වමින් එයා තවත් පිරිසක් එක්ක උනත් කටයුතු කරන්න උත්සාහනමක් තියෙනවා. මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ ඒ අදින්නා දාන වේරමණී කියලා ඒ පෙන්නන ඒ අනුන් සතු දෙයක් හොරසිතින් ගැනීමෙන් වැළකීලා ඒ ක්‍රමානුකූලව බොහොම සූක්ෂම ප්‍රතිපදාවක ගමන් කරන ආකාරය අපිට කියලා දීලා තියෙනවා. දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා ඊළඟට මේ සම්මා කම්මන්තයේ තුන්වෙනි කොටස බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. දැන් අපි අර කිව්වා වගේ කාම මිත්‍යාචාරයෙන් එයා දැන් වැළකිලා ඒ වෙනුවට තමන් ටිකක් ඒ තමන්ගේ හැඟීම් පාලනය කරගෙන ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. කාමේසු මිච්ඡාචාරං පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. යාතා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතු පිතුරක්ඛිතා භාතුරක්ඛිතා මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අර අපි කලින් විස්තර කරපු ඒ තමන්ගේ දෙමව්පිය යටතේ ඉන්න නැත්නම් සහෝදරයාට සහෝදර සහෝදරියන් යටතේ ඉන්න එහෙම නැත්නම් ස්වාමියෙක් යටතේ ඉන්න එහෙම නැත්නම් සීලයක් හරි යම්කිසි ප්‍රතිපදාවක් යටතේ ඉන්න යම්කිසි යම් කාන්තාවක් පුරුෂයෙක් ඉන්නවා නම් ඒ කෙනා එක්ක කිසිම අයථා සම්බන්ධයක් පවත්වන්න යන්නේ නැතිව ඒ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි බැලුවොත් යම්සි අඹුසැමි වේලක් ගැන අපි කල්පනා කරලා බැලුවොත්, ඉතින් මේ දෙදෙනා අතර තියෙන එක අතකින් එතකොට ඔවුනොවුන් අතර පවතින යම්සි විශ්වාසයක්. එතකොට ඔවුනොවුන් අභිභවා නොයන ගතියක්. තමන්ගේ ස්වාමියා අභිභවා නොයන යන නොයන ස්වභාවයක්. තමන්ගේ බිරිඳ අභිභවා නොයන ගතියක්. අභිභවා කියන එකෙන් මෙතෙන්දී අදහස් කරන්නේ අර එයා ඉක්මවා යන්නේ නැහැ. තමන්ට නීත්‍යානුකූලව තමන් එක්ක විවාහ කරගත්ත ඒ තැනැත්තා තැනැත්තිය ඉක්මවා යන්නේ නැතිව ඒ තැනැත්තා කෙරෙහි යම්කිසි විශ්වාසයක් පවත්වමින් ඒ විශ්වාසය තහවුරු කරමින් ජීවත් වෙන තරුණ උත්සාහය. ඉතින් එතනින් අදහස් වෙන්නේ මේ තැනැත්තිය 100%ක් සම්පූර්ණ කෙනෙක් කියලා. මේ තැනැත්තා 100%ක් සම්පූර්ණ කෙනෙක් කියලා. බාහිර ඉන්න පුළුවන් මෙයාට වඩා හොඳ අය. සමහරවිට ඒ සඳහා ආරාධනා පවා ලැබෙන්න පුළුවන්. නමුත් තමන්ට පුළුවන්ද ලද දෙයින් සතුටු වෙන්න? තමන්ට පුළුවන්ද අර අපි කතා කරපු ඒ සන්තුෂ්ටිය මෙතෙන්ට අරගන්න? මේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා මේ තමන් ලද ඒ තමන්ගේ බිරිඳගෙන් ස්වාමියාගෙන් සෑහීමකටපත් වෙලා ජීවත් වෙන්න තමන්ට පුළුවන්. ඒ ඔවුනොවුන් අතර තියෙන විශ්වාසය තමයි මෙතනදී තාම වැදගත් වෙන්නේ. විශ්වාසා පරමාඥාති කියලා කියනවා. ඒ නිසා සමහරලාට ස්වාමියාගෙන් බිරිඳගෙන් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්, අතපසු වීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒවෙන් පරිගන්න වෙනත් කෙනෙක් ඇසුරට යනවා වෙනුවට පුළුවන්ද එක්කෝ මේ තැනත්තාව හදාගන්න ප්‍රතිපදාවක්, එහෙම නැත්නම් වැරද්ද පෙන්නලා දෙන්න පුළුවන් ගතියක්. ඒ වගේම ඒ ඉක්මවා යන්නේ නැතුව කටයුතු කරන ගතියක්. ඒ වගේම මේ තමන් අතර තියෙන ඒ අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු කරගන්න නැතිව දැන් මේ ඇති වෙලා තියෙන මේ සම්බන්ධය පළුදු කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේකෙත් තව යහට ගිහිල්ලා තමයි බ්‍රහ්මචර්ය කියන එක හම්බ වෙන්නේ. ඒ තමන් තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ ස්වාමියාගෙන් සෑහීමටපත් වෙලා ජීවත් වෙන අතරේ දැන් තවත් එහාට යන්න තරණ ප්‍රයත්නයක් තියෙනවා. එතන තියෙන්නේ අපි හිතමු අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් ඔන්න දසසිල් සමාදන් වෙනවා. දසසිල් සමාදන් වෙච්ච කෙනෙක් ඔන්න තවත් ඒ සීලය කාලයක් රකින්න උත්සාහන්ත වෙනවා. මේ ආදී වශයෙන් ඒ බ්‍රහ්මචර්ය සීලයක් පවා ආරක්ෂා කරන මට්ටමක් දක්වා කෙනෙක් යන්න පුළුවන්. ඒ අබ්‍රහ්මචර්යාවෙන් ඈත් වෙලා කාමයේ සුමිච්ඡාචාරාවෙන් නැත්නම් කාම මිත්‍යාචාරයෙන් ඈත් වෙලා දින කීපයක් හෝ බ්‍රහ්මචාරීව තමන්ට ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලනවා දැන් උත්සාහන්ත වෙලා. ඒත් අපිට පේනවා මේ හැම අංගයක්ම අර රළු මට්ටමින් අපි ඒ නරක දෙයින් ඈත් වෙනවා වගේම හොඳ පැත්තක් දියුණු කරන්න පුළුවන් සෑහෙන ගැඹුරක් දක්වා. ඒ වැලකීමේ විරති සීලය පමණක් නෙමෙයි රැකීමේ නැත්තම් දියුණු කිරීමේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීමේ චාරිත්‍ර සීලයකුත් තියෙනවා. මේ ප්‍රාණඝාතයෙන් වැලකීමේ පැත්තෙදිත් ඒ සොරකම් කිරීමෙන් වැලකීමේ පැත්තෙදිත් කා මිත්‍යාචාරයෙන් වැළකීමේ පැත්තෙදිත් ඒ මුලින් තියෙන එකාතකින් අර සත්තු නොමරා සිටීම, හොරකම් නොකර සිටීම, කා මිත්‍යාචාරයෙන් නොයදී සිටීම. ඒ පස්සේ පස්සේ තමන්ට තේරෙනවා මේකෙත් පුළුවන් ඕනේ නම් තව ටිකක් සූක්ෂම කළා සූක්ෂම ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න. ඒ සූක්ෂම ප්‍රතිපදාවක ඉස්සරහට ගමන් කරන්න. ඒ සූක්ෂම ප්‍රතිපදාවක ඉස්සරහට ගමන් කරද්දී මේ තැනත්තට පුළුවන් මේ හොයලා බලන්න තව කොහොමද මේ සිල්පදය මම භාවනාවක් පිණිස පවා යොදාගන්නේ කියලා යා එකතකින් තව තව සූක්ෂමව මේ කටයුත්තේ යෙදෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආශ්‍රව සහිතයි හැබැයි පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙන ඒ උපදි විපාක ලබා දෙන ඒ ලෞකික සම්මා කම්මන්තය එයා දැන් ක්‍රමානුකූලව සූක්ෂම කරමින් ඉස්සරහට අරගෙන යනවා. ඊට පස්සේ තමයි අපිට හම්බෙන්නේ ලෝකෝත්තර සම්මා කම්මන්තය. මම හිතනවා ඒක අපිට ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අද අපි විශේෂයෙන්ම මිච්ඡා කම්මන්තය කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්තා. ඊට පස්සේ සම්මා කම්මන්තේ පැති දෙක ගැන අපි දල වශයෙන් තේරුම් ගත්තා. ඒකෙත් ලෞකික සම්මා කම්මන්තය ගැන ඒකේ තියෙන විවිධාකාර මට්ටම් සම්බන්ධයෙන් ඒ බොහොම රළු මට්ටමකින් පටන් අරගෙන සූක්ෂම ප්‍රතිපදාවක් දක්වා අරගෙන යන්න පුළුවන් ස්වභාවය ගැන අපි යම් පමණකට සාකච්ඡා කළා. ඉතින් මේ කරුණු කාරණා අපි තේරුම් අරගෙන තවදුරටත් අපේ ඉදිරියේදී මේ ප්‍රතිපදාවම තව තව දියුණු කළා කොහොමද ආර්ය වූ ලෝකෝත්තර වූ ආශ්‍රවයන්ගෙන් තොර වූ ඒ මාර්ගාංගයක් බවට පත්වෙන ඒ ලෝකෝත්තර සම්මා කම්මන්තයක් වඩන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ සඳහා ඉඩකඩ පවත්වා ගනිමින් අද දින ධර්මදේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.